මොකද කියන්නේ කියලා
භාවනා කරන්න ඉන්න ඉස්සර කියලා තිබ්බා.
පාඩමාවට ඇටිය.
දැන් මොනවද අපි කළ ටික පිළිබඳව නැවත තවදුරටත් ඒ කළ දේ පිළිබඳව කියපු දේ කතා කළ දේ පිළිබඳව අපිට මොන හරි විශේෂව දැනගන්න නැවත කතා කළ යුතු තැන් තියෙනවද වුණාට?
අන්දුනේ අර ඉස්සල මහා මුරුතිවේ බුද්ධ රූපේ අරමුණු කරගෙන කරනවා මේ ඉස්සල චිත්‍රයෙන් කරන්නේ කියලා.
ඔව්.
එතනත් අපි උපාදානයක් නේද කරන්නේ.
ඔව්. එහෙම නොකළ මේක කරන්න බෑ. ඉස්සල අරමුණ නිමිත්ත කියන එක අල්ල ගන්නවා. ඡන්දය කියන එක දෙකට බෙදෙනවා. දැන් ඡන්දය කියලා කියවම කැමැත්ත කියලා කියවහම මේක අකුසල සහගත වෙන්න පුළුවන්. නමුත් ඡන්දයේ හොඳ පැත්තකුත් තියෙනවා. කුසල ඡන්දයක් තියෙනවා, අකුසල ඡන්දයක් තියෙනවා. තණ්හාව, ආසාව, කැමැත්ත කියලා කියනකොට අපි පාපයට, වරදට, හිත කෙලසන දෙයට කැමැත්තකුත් තියෙනවා. නමුත් හිත සතුටු කරන, හිත නගා සිටුවන, හිත අකුසලයේ මුදවන පැත්තක් තියෙනවා අපි කැමති විය යුතු. එතකොට බුදුරුව පිළිබඳව අපි කැමැත්තෙන් හදව ගන්නවා කියලා කියන්නේ එතන කුසල ඡන්දයක්. ඒක අපි මතක් කරද්දිම කියද්දිම කිව්වා යම් අරමුණු තියෙනවා, හිත කෙලසෙන කිලුටු කරන අරමුණු තියෙනවා කියලා කිව්වා. හිත කෙලසන්නේ නැති, හිත කිලුටු කරන්නේ නැති අරමුණු තියෙනවා කියලා කිව්වා. ඒ හිත කෙලිටි නොකරන අරමුණු අතරේ හොඳ අරමුණ බුදුරුව. ඉතින් ඒ වගේම අපිට නවසීවතික වශයෙන් ගත්තාම මරුමු කෙනෙක් දවසින් දවස දවසින් දවස ඉදිනී නිල්වි කුණුවි දිราපත්ති යාම දක්වා ඒ නවසික නවසීවතික වශයෙන් ගන්න අරමුණක්. ඒ වගේම ඇටසකිල්ලක් හැටියට ගන්න අරමුණ. එහෙම නැත්නම් මේ ශරීරයේ කොටස් වෙන වෙනම කෙස් ලොම් නිය දත් සම්මස් නාර ඇට ඇට මිදුළු වකු ගඩු අක්මා දලබු පෙනහලු ලේ සරව සෙම් සුතු වශයෙන් ඒ නිමිති සටහන් ඇටියට ගන්නකොටත් අපි යමක් අල්ලගෙන තියෙනවා. හැබැයි ඒවා අපට ඈතර වීම සඳහා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා සාගරයෙන් සයුරෙන් ඈතර වෙන්න ඕන. ඈතර වෙන්න නම් පහුරක් ඕන, ඔරුවක් ඕන. ඒ ඔරුව ඕන කරන්නේ ඈතර වෙන්න විතරයි. ඈතර වුණාට පස්සේ පහුර කවුරු හරි කර තියාගෙන යනවනම් එයා මොඩෙක් වෙනවා. ඒ නිසා අපිට පහුරක් ඕන ඈතර වෙන්න. අපි තාම ඈතර වෙලා නැහැ, ඈතර වෙන්න ඕන. ඒ නිසා දැන් අපි පහුර අල්ලගෙන ශක්තිමත් පහුරෙන් ඈතරට යන්න ඕන. ඒ නිසා අපිට අත්හරින්න ඕන දේවල් තියෙනවා. මේ වෙලාවේදී අරගන්න ඕන දේවල් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ ක්‍රම දෙකම දේශනා කරනවා. සමාධිය වඩනකොට සමාධියේදී නිමිති සහිත සමාධි තියෙනවා, නිමිති රහිත සමාධි තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩුණු මනසක් ඇති කෙනෙකුට කියනවා මහණෙනි වඩනවා නම් හැම විටකම අනිමිත්ත සමාධිය වඩන්න කියලා. අනිමිත්ත සමාධිය නිමිති නැති සමාධිය. ඒත් අනිමිත්ත සමාධියක් වඩන්න, ඒ කියන්නේ විදර්ශනාවෙන් සමාධියට එනවා කියනකොට ඒ උපාදානයන්ගෙන් මිදීම සඳහා අවශ්‍ය කරන වතපිළිවෙත වටපිටාව දහම දැනගෙන ඉන්නවා. නොදැන අපි මේ උපාදානය කිරීම නරකයි, ඒකත් උපාදානයක් කියලා අපි මුලදීම එහෙම කල්පනා කළොත් අපිට අමාරු වෙනවා මේකෙන් නිදහස් වෙන්න. ඒ නිසා දැන් අපිට තෝරගන්න වෙනවා තමන් තමන්ගේ හිතත් එක්ක කටයුතු කරලා හඳුනා ගන්න වෙනවා මෙන්න මේ ලෝකේ අරමුණු තියෙන විදිහ. ඇහැට පේන රූප තියෙනවා, කනට ඇහෙන ශබ්ද තියෙනවා, නාසයට දැනෙන ගඳ තියෙනවා, දිවට දැනෙන රස තියෙනවා, කයට ලැබෙන පහස තියෙනවා, සිතට හමු වෙන සිතුවිලි අරමුණු තියෙනවා. මෙන්න මේ අරමුණු බෙදා ගන්න ඕන. තමන් හඳුනා ගන්න ඕන මෙන්න මේ වගේ අරමුණු ලැබුණොත් මේ අරමුණ ලැබෙනකොටම මගේ හිතට මොකද වෙන්නේ. සමහර අරමුණු තියෙනවා දකිනකොටම ලැබෙනකොටම හිතේ ක්ලේශය උපදිනවා. සමහර අරමුණු තියෙනවා ලැබෙනකොට එකපාරටම එහෙම කෙලෙසාගත බවක් නැහැ. ටිකක් ඒ අරමුණ ඇසුරු වෙනකොට මොන පැත්තකින් හරි කෙලෙසෙන බවකට යනවා. එතකොට එතන හඳුර ගන්න ඕන මෙන්න මේ අරමුණ ලැබුණොත් නූපන්න කුසල් උපදිනවා. මේ අරමුණ ලැබෙනකොටම නූපන්න කුසල් උපදිනවා කියලා හඳුන ගන්නවා. මෙන්න මේ අරමුණ ලැබුණොත් නූපන්න කුසල් උපදිනවා වගේම උපන් අකුසල් වැඩෙන්නත් පුළුවන්. එතකොට තමන් වාර්ගීකරණයක් හදා ගන්න ඕන. මොනවද තමන්ගේ හිත කෙලෙසෙන, කිලුටු කරන, ඒ කියන්නේ ලෝභ සහගත බව, ද්වේෂ සහගත බව, මෝහ සහගත බව, තද බව, මදය, මානය, ඊර්ෂ්‍යාව, පලිගැනීම ආදී මේ මොනවා හරි ගතියක් හිතේ උපදිනවා නම් යම් අරමුණු ස්වභාවයන් තුල අපි හඳුනා ගන්න ඕන මෙන්න මේ බඳු අරමුණු අපට ලැබුණොත්, මට ලැබුණොත් මගේ හිත මෙන්න මේ ස්වභාවයකටපත් වෙනවා, විපතටපත් වෙනවා. මටත් අනුන්ටත් අහිත පිණිස පවතින කෙලසීමකට හිත යනවා කියලා අරමුණු ස්වභාවයන් පිළිබඳව හඳුනා ගන්නවා. ඒ එක්කම අපට අරමුණු තියෙනවා බුදුරජාණන් වහන්සේලා ලෝකෙට හඳුන්වා දීලා තියෙනවා හිත කෙලසින්නේ නැති, හිත කිලුටු වෙන්නේ නැති. කෙලසිච්ච හිත, කිලුටු වෙච්ච හිත ටිකෙන් ටික නිවන සංසිඳවන, නූපන්න කුසල් නූපදවන, උපන්න කුසලයන් දුරු කරන, නූපන් කුසල් උපදවන, උපන් කුසල් සිත් වැඩෙන අරමුණු දක්වලා තියෙනවා. ඒ අරමුණු අතරේ අපි වර්තමාන ලෝකේ කවුරුත් බොහෝම ප්‍රකටව භාවිතා කරන අරමුණක් තමයි බුද්ධ රූපය, බුදු රුව. ඒ බුද්ධ දර්ශනය ඒ දෙස බලාගෙන ඉන්නකොට කවදාවත්ම කිසි කෙනෙක්ගේ හිතක් කෙලසෙන්න, කිලුටු වෙන්න විදිහක් නැහැ. කිලුටු වෙච්ච හිත් පවා බොහෝම සංසිඳෙනවා. ඉන්දියාවේ හිටිය ශ්‍රී නේරුතුමා ශ්‍රී ලංකාවට ආපු වෙලාවේ මහා මෙුණාවේ සමාධි ප්‍රතිමාව දැකලා හිතම හඬා වැළපුණා. ඒ තරම් මහා ශ්‍රද්ධාවක් ඇතුණ මේ ඉන්දියානු පුත්‍රයෙක් නේද කියලා බුදුහාර. මොන තරම් ප්‍රසන්න රුවක්ද ඒක කියලා. එදා එළුම් කළ ඒ බුදුරුවට එතුමා මුළු ජීවිත කාලයේම එතුමා ළඟම තිබිච්ච පින්තූර එකම රූපය සමාධි බුද්ධ ප්‍රතිමාව. එතුමා කියනවා නිදහස් සටනේදී එතුමා සිරගත වෙන්න වුණා හිර ගෙදරදී. ඒ තනිකම පාළුව කාන්සිය ඔක්කොම මගහරව ගන්න ළඟින් හිටියේ බුදුහාමුදුරුවයි කියලා. බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට එතුමාට අර සියලු දුක්ඛ දෝමනස්යන් යටපත් වෙලා හිත සතුටු කරනවලු, මහා සැනසීමක් උපදවනවලු. ඒ විතරක් නෙමෙයි එතුමාගේ රාජ්‍ය පාලනයේදී අදත් ඉන්දියාවට යන අය නේරුතුමාගේ නිවසට යනවා දිල්ලියේ. එතුමා යම් ආසනයක වාඩි වුණා නම් එතුමාට එක එල්ලේ දර්ශනය වෙන විදිහට සමාධි ප්‍රතිමා රුව දර්ශනය වෙන සලස්වලා තියෙනවා. රාජ්‍ය පාලනයේදී එතුමාට විසඳ ගන්න බැරි ගැටලු උබසෝ කෝටික ප්‍රශ්න මතුවෙච්ච වෙලාවේදී විසඳ ගන්නම විදිහක් නැති ප්‍රශ්නවලදීත් එතුමා කරලා තියෙන්නේ මේ බුද්ධ ප්‍රතිමාව දිහා බලාගෙන ඉන්නේ, බුද්ධ රූපය දිහා බලාගෙන. එතුමා කියන ටික වෙලාවක් මේ ප්‍රතිමා වහන්සේගෙනෙත් සංගල දිහා බලාගෙන ඉන්නකොට විසඳුම් නැති ප්‍රශ්නවලට මට උත්තර ලැබුණයි කියලා. කොහෙන් ලැබුණාද කියලා දන්නේ නැතය. මේ ප්‍රතිමාව දිහා බලාගෙන බුදුහාමුදුරු ජීවමානව ඇවිල්ලා උත්තර හොයලා දෙනවා වගේ මගේ ජීවිතේට රාජ්‍ය පාලනයේදී විසඳ ගන්න බැරි ගැටලු වලට බොහොම සරල උත්තර මට ලබා ගන්න පුළුවන් වුණා ඒ බුදුහාමුදුරුවන්ගෙන් කියලා. ඉතින් Hindu භක්තිකයෙකු වුණත් එතුමා බුදුහාමුදුරුවන් බොහොම ප්‍රිය කළ කෙනෙක්. ඉතින් බුද්ධ රූපයෙන් බොහොම වැඩගත් කෙනෙක්, බොහොම ප්‍රයෝජන ගත් කෙනෙක්. ඉතින් අපිටත් ඕනම හිත කලකිරුණු වෙලාවක, කාමයෙන් කෝපයෙන් එවසුණු වෙලාවක බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිටියොත් පුරුදු කළොත් අපටත් හඳුනා ගන්න පුළුවන් බුද්ධ රූපේ අපට කොච්චර ප්‍රතිමාවක් වෙලා රූපයක් වෙලා කොච්චර පිහිට වෙනවද කියන්නේ. ජීවමාන බුදුහාමුදුරු ලෝකෙට කොච්චර පිහිට වෙන්නේ නැද්ද, පිළිසරණක් වෙන්නේ නැද්ද, සිතට නෙතට කොච්චර රසඳුරක් වෙන්නේ නැද්ද මේ ප්‍රතිමාවත් මෙහෙමනම්, මේ කුලේක තියෙන බුද්ධ රූපේ මෙහෙමනම් කියලා හිතා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුද්ධ රූපය දෙට පුරුදු කරගන්න, හුරු කරගන්න අරමුණක් හොඳයි. ඉතින් ඒ විතරක් නෙවෙයි, දැන් ලෝකයේ බුදුවරු පහළ නොවන කාලෙත්, බුදුවරු ලෝ පහළ වූ කල්හි ලෝකයේ තියෙනවා කසින භාවනා කියලා. බෝසත්තුරු පවා භාවිතා කර බුදු වීමෙන් අනතුරුවත් අනුමත කළ හිත වඩන භාවනා ක්‍රම කසින භාවනා. පඨවි කසින, නීල කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින ආදී, උදාත කසින ආදී කසින භාවනා තියෙනවා. මේ කසින භාවනාවකදී වෙන්නේ මේකමයි. අපි ගත්තොත් පඨවි කසිනේ කියන එක අරණුවන් මැටි, කියන්නේ දේශන හිරු නැගෙන්න කලින් අහසේ ලා රත් පැහැයක්, රතු පැහැයකුත් නෙමෙයි ඒක, අමුතුම පැහැයක්. ඒකට කියනවා අරණුවන් පැහැය කියලා. අරුණලුවට පෙර නැගෙන පැහැය අහසේ, ඒ පැහැය ඇති මැටි වර්ග අරගෙන අඟල් 10ක් පමණ පළලට වටරවුමක් හදලා ඒ මැටි ගාලා අඩි 5ක් විතර ඉදිරියේ තමන්ගේ ඉදිරියේ තියාගත්තාම බෙල්ල නවන්නේ නැතුව උස්සන්නේ නැතුව හරියටම ඇස් දෘෂ්ටියට වැටෙන ඇස් ඉදිරියේ තියාගෙන මේ කසින මණ්ඩලයේ දිහා, මේකට කියනවා කසින මණ්ඩලය කියලා, පරිකර්ම නිමිත්ත කියලා කියනවා. මේ භාවනාවට කියනවා පරිකර්ම භාවනාව කියලා. පරිකර්ම නිමිත්ත නැත්නම් කසින මණ්ඩලයේ දිහා බලාගෙන කසින භාවනාව, මේ පරිකර්ම භාවනාව. භාවනාව කියලා කියන්නේ අර දිහා හැරලා බලාගෙන පඨවි 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 කියලා අර කසින මණ්ඩලයෙන් ඇහැ ඉවතට යන නොදී ඒ ඇතුළතම රඳවගෙන මේ පඨවිය පිළිබඳවම මෙනෙහි කරනවා. Tamanta ඇහෙන හඬකින් මෙනෙහි කරනවා. මෙහෙම ටික කලක් කරගෙන යනකොට ඔන්න S2 පියාගත්තන් අර ඉදිරියේ තියෙන කසින මණ්ඩලයේ හිතට පේන බවක් වෙනවා. ඔන්න ඒ ඇහෙන් දැක්ක ඒ කසින මණ්ඩලය හිතට අරමුණු කරගන්න පුළුවන් වුණාම කියනවා ඒ අර උග්ඝා නිමිත්ත කියලා. උග්ඝා නිමිත්ත, ඒ කියන්නේ අර නිමිත්ත උගුලවා ගත්තා. කසින මණ්ඩලයක් ඇටියට මැටි වලින් හදපු සලකුණ හිතට ගත්තද ඒකට කියන උග්ඝා නිමිති කියලා. දැන් මේ උග්ඝා නිමිත්ත දිහා බලාගෙන දැන් වෙන තැනකට ගිහිල්ලා හිතේ මැවෙන, හිතට පේන ඒ කසින මණ්ඩලයේ දිහා බලාගෙන පටවි 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 කියලා සිතින් මෙනෙහි කරනවා. ඔන්න ඔහොම මෙනෙහි කරගෙන කරගෙන යනකොට සමහරලාට ආපහු අර නිමිත්ත මැකිලා යනවා. නිමිත්ත මැකිච්ච යෝගාවචරයා නැවත වතාවක් ආපහු වර කසින මණ්ඩලයේ තින් තැනට එනවා. එවිලා එතන වාඩි වෙලා ආපහු අර ඇස් අරගෙන අර දිහා බලාගෙන හොඳට හුරු කරනවා. මොන ආපහු විතර හුරු වුණාට පස්සේ ආපහු වෙන තැනකට යනවා. ගිහලා හිතේ තියෙන ඒකසින මණ්ඩලය දිහා බලාගෙන පටවි. වෙන දෙයකට හිත යොමු කරන්නේ බහැර අරමුණකට යන්න දෙන්නේ මේ අරමුණේම හිත රඳවනවා. එහෙම කරගෙන කරගෙන යනකොට මෙන්න ඊළඟට නිමිත්තක් පහළ වෙනවා. ඒක බොහොම ප්‍රභාස්වරයි, ආලෝකමත්. පටිභාග නිමිත්ත කියලා කියනවා ඒකට. ඒක හරියට මේ කසින මණ්ඩලයේ මැදින් පුංචි ආලෝකයක් මතුවලා මහා ප්‍රභාස්වර ආලෝකයක් මතුවෙනවා අර කසින මණ්ඩලයට සමාන. ඒක අර ඇහෙන් බලපු එකටත් වඩා, හිතෙන් දැකපු එකටත් වඩා මහා ප්‍රභාස්වරයි, ආලෝකමත්. අන්න ඒකට කියන කසිනා ලෝකය කියලා. ඒ කසිනා ලෝකේ පහළ කරගත්ත කෙනා ඊටාත්ම පරිස්සමින් මේ ආලෝකේ පරිස්සම් කරගෙන වෙන අරමුණු වලට හිත යන නොදී රකින්න ඕනේ. රකින්න කෙනා දැන් මෙයා මේ කසින වණ්ඩලේ කසින නිමිත්ත සුරක්ෂිත කර ගන්න ඕන, හානි නොවෙන්න රැක ගන්න ඕන. ඒ සඳහා එයා මේක වශී කර ගන්න ඕන. වශී කර ගන්නවා කියලා කියන්නේ තමන්ට හිතූ වෙලාවකට ගන්න පුළුවන්. හිතූ වෙලාවකට නැති කරන්න පුළුවන්. හිතූ වෙලාවකට ගන්න පුළුවන් තරමට හදා ගන්න. ඒ සඳහා යා මේ කසිනා ලෝකය ඊතාවක් කුඩාවට කලා මැදිරියක තරමට කුඩා කරලා අදිස්ථාන කරලා බලනවා. දැන් කසිනා ලෝකයේ පේන්නේ කලා මැදිරියක විතර. ඊළඟට වට්ටියක් පමණ ලොකුවට, ඒ විදිහට ගෙයක් පමණ ලොකුවට, ගමක් විතර ලොකුවට, මේ රට විතර ලොකුවට, මුළු ලෝකයම දක්වා මේ කසිනා ලෝකේ පතුරවන්න පුළුවන් වෙනවා. ආපහු හිතු ප්‍රමාණයට කුඩා කරනවා, ලොකු කරනවා. එහෙම හිතු තරමට මේ ආලෝකය පවත්වන්න පුළුවන් කරගත්තාම කැමැති වෙලාවල් වලට උපදවා ගන්නත්, කැමැති විටක ඒක ආලෝකයෙන් මිදෙන්න හැකියාව ලැබුණාම අපි කියනවා ඒ ධානයේ ඒ කසිනා ලෝකේ වශී කරගත්තා කියලා. එතකොට මේ අවස්ථාව ධානමය අවස්ථාවක්. මේ කසිනා ලෝකේ පාදක කරගෙන තව තවත් ආලෝක කසින වලට යන්න පුළුවන්. ඒවා පාදක කරගෙන ධාන, අභිඥා මේ සියල්ල උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. කසින භාවනාවල් තුල ඉතින් අර අපි බුද්ධ රූපේ භාවිතා කරන්නේත් ඒ වගේ. බුද්ධ රූපේ පුළුවන් නම් හැරලා ප්‍රතිමාව දිහා බලාගෙන බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, අරහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් මෙනෙහි කරනකොට අර කසින මණ්ඩලය දිහා බලාගෙන පරිකර්ම භාවනාව කරනවා වගේ. අපිට නිතරම බුදු රූප දැකලා දැන් හිතෙන් බවා ගන්න පුළුවන් වුණාම අන්න උග්‍රහණෙ මෙත්තක් ඒක. අපට එක විනාඩියක් හරි මේ බුද්ධ රූපය තියාගන්න පුළුවන් කියලා කියන්නේ මේ බුද්ධ රූපය තියාගන්න එකේ නෙමෙයි වටිනාකම තියෙන්නේ. ඒ රූපයේ හිතේ රැඳුණා කියලා කියන්නේ හිත අපි මොහොතකට හරි විසිරෙන්න නොති ඒකාග්‍ර කරලා තියෙන, එකතු කරලා තියෙන. නානා අතට විහිදෙන විසිරෙන හිත තප්පරයකට හරි ඒ අරමුණ හිතට ගත්තා කියලා කියන්නේ නිකලෙස් අරමුණක අපි හිත ඒකාග්‍ර කරලා තියෙනවා. ඔන්න ඔය කුසල සිතේ ඒකාග්‍රතාවයේ තමයි අපි සමාධිය කියලා කියන්නේ. ඒ කුසල සිතේ එකතු කරන සමාධිය තප්පරයකට දෙයකට නෙමෙයි බොහෝ වෙලාවකට පිටුවා ගන්න පුළුවන් වුණාම ඒක තමයි අපි සමාධි කියලා කියන්නේ. ඉතින් ඒකේ ආරම්භමක් ආරම්භයක් තමයි බුද්ධ රූපේ හරි අපට මොහොතකට හෝ හදව ගන්න පුළුවන්. ඒ භාවනාවේ වැඩෙන පිළිවෙල තමයි වැඩිම තමයි අද අපට තප්පරයක් නම් ඒක රඳව ගන්න පුළුවන් උනේ ලබන සතියේ වෙනකොට මට විනාඩියක් දක්වා ඒ රුව රඳව ගන්න පුළුවන් නම් ඊළඟට සතියේ වෙනකොට විනාඩි දෙකක් රඳවගෙන ඉන්න පුළුවන් නම් අන්න මම භාවනා වඩන තියෙනවා, වඩනවා, දියුණු වෙනවා භාවනාව. හැමදාම මම එකම විදිහෙන් එකම තැනකනම් ඒ කියන්නේ මේ භාවනාවේ තියෙනවා අවස්ථා විවිධ. විශේෂ භාගය, තිති භාගය, හානි භාගය, නිබ්බේධික භාගය කියලා. හාන භාගය කියලා කියන්නේ පිරියම්. ඒ කියන්නේ මම මට මුලින් මෙහෙම කරන්න පුළුවන්කම තියුණා දැන් බැ. දැන් සමහරු කියනවනේ ඉස්සර නම් මට හොඳට හිතේකින් කරගෙන පැය භාගයක් හරි පැයක් හරි මට ඉන්න පුළුවන් දැන් බැ. ඒ කියන්නේ යා හාන භාගී පැත්තට ගිහිල්ලා පිරියන පැත්තට ගිහිල්ලා. ඉතින් ඒ පිරියන කෙනා ඉක්මනින් හඳුනගෙන මගේ හිත දැන් පිරිහිලා ඉරියව් පවත්තන්නවත් බැ කියලා යා නැවත උත්සාහවත් වෙලා නැගී සිටිනවා. සමහරු ඉන්නෝ තීති භාගී. එදත් එහෙමයි අදත් එහෙමයි. පටන් ගත්ත දවසේ යම් වෙලාවක් ඉන්න පුළුවන්, යම් ප්‍රමාණයකට හිත එකඟ කරගන්න පුළුවන්, හිත තැන්පත් කරගන්න පුළුවන්. අදත් ඒ ප්‍රමාණයමයි. එයාට විශේෂත්වයක් නෑ, පෙරහීමකුත් නෑ, නැගිටීමකුත් නෑ. එයාට කියන තිති භාගිය කියනයි. සමහරව ඉන්න විශේෂ භාගිය. ටිකෙන් ටික විශේෂත්වයකට යනවා, දියුණු වෙන බවක් තියෙනවා. වැඩි වෙලාවක් හිත රඳවගෙන වැඩි වෙලාවක් ඉරියව්වක නොසෙල්වි රැඳෙන්න පුළුවන්කම තියෙනවා. අන්න එයා විශේෂ භාගිය කෙනෙක්. තව සමහර කෙනෙක් ඉන්නෝ නිබ්බේධික භාගිය. ඒ පටන් ගත්ත දේ විශේෂත්වයන් ඉක්මවා. නිබ්බේධික කියලා කියන්නේ නිබ්බේධික ප්‍රතිපදාව. නිබ්බේධික කියලා කියන්නේ කලකිරීම. කලකිරීම, කලකිරීම කියලා කියනකොට ලෝකේ කලකිරීමකුත් තියෙනවා. දැන් අපි කියන මට නම් එයා ඕනේ නෑ, මං හුඟක් කලකිරලා ඉන්නේ එයා ගැන. ඒ කලකිරීම දේශසහගතයි. කෙනෙක්ගේ දෝෂයක් වරදක් දැකලා එහෙම නැත්නම් තමන් බලාපොරොත්තු වෙන දේ ආගෙන නොලැබුණාම, ඉටු නොවුණාම ඔවුන් ගැන කලකිරෙනවා. ඒක දේශසහගතයි. ඒක නෙමෙයි මේ නිබ්බේධික කියන මේ ආර්ය කලකිරීම. ආර්ය කලකිරීම කියලා කියන්නේ ඇත්ත දැකලා, රූපයේ ඇත්ත දැකලා මේ ලස්සනට පෙනුනට, බොහොම සුඳුරු විදිහට තිබුණට, ප්‍රියමනාපව පෙනුනට මේකේ තියෙන්නේ මේ වනේ. කෙනෙක් දකිනවා මේ ඇස් දෙකෙන් කබ කඳුළු ගලන පිළිගඳ කහපාටට කබ කඳුළු ගලනවා. මේ නාසයෙන් කහපාටට පිළිගඳට හුටු ගලනවා. මේ කටෙන් කෙල සෙම පිට වැගිරෙනවා. පහලින් මල අසුචි වැගිරෙනවා. මුත්‍ර වැගිරෙනවා. ගැබ් මල හෙලෙනවා. රෝම කූපයක් ගානේ දහදිය වැගිරෙනවා. මේ ලස්සනට පේන මතු පිටින්ම මේ කයේ මේ නව දොරටුවකින් අසුචි වැගිරෙනවා. මෙහෙම වැගිරෙන මේ කයේ මේ හමනම් පෙරපත්, මේ හම ඉවත් කළොත් මේ හමට යටින් මොනවද තියෙන්නේ? මොන මස මත මිදුණු නේද සහිත මේ හම මස දැක ගන්න පුළුවන් සිවියත්. ඒ සිවිය ඉවත් වුණොත් මස, මස තුල නහර, නහර තුල ලේ, ඒවා ඉවත් වුණොත් තෙනහලු, හදවත, වකුගඩු, අක්ම, අසුචි වලක් වැනි ආවාසය, අඩි 32ක් දිග බඩවැල, එහි පිරුණු අසුචි, හිස කටුව ඉවත් කරලා බැලුවොත් එහෙම මොල කිම වෙන වෙනම බලපු කෙනාට පේනවා මේ ලස්සනට පේන තැන ඇතුළත මෙහෙමයි, පිටත මෙහෙමයි, නිබඳු ඇත්තක් නේද මෙහිපි. අන්න මේ ඇත්ත දකිනකොට ඇති වෙන කලකිරීම දේශසහගත නැහැ. ඇත්ත දැකලා කලකිරෙන්නේ. මේ ලස්සනට සොඳුරුව ප්‍රිය මනාපව පෙනුනත් කිහෙම පේන තැන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේද කියලා ඇත්ත දැකලා ඇති වෙන කලකිරීමට කියනවා නිබිදාව කියලා. රූපේ පරිජානාති. රූපේ පිරිසිදු දකිනකොට රූපේ පරිජානන්තෝ රූපේ නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. විරාගා විමුච්ඡති. විමුක්තස්මින් විමුක්තමිති ඥානං. කලකිරුණොත් නොයෙදෙනවා. නොයෙලුණොත් නිදෙනවා. නිදුණොත් නිදුනේ යනවා. රහත් ඵල අරහත් ඵල ප්‍රතිවේක්ෂා ඥානෙ දක්වා යනවා. අන්න නිබ්බේධික මේ භාවනාවෙන් හිත වැඩිලා ඇත්ත දැකලා ඇත්ත පෙනිලා සියලු සංස්කාරයන් රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී සියල්ලෙහි ඇත්ත දැකලා ඇත්ත නිසරු බව අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව දැකලා ඇති කරගත්ත කලකිරීමට නිබ්බිදාව කියලා කියනවා. අන්න සමහර කෙනෙක් භාවනාව මෙහෙම පටන් ගත්තට අවසන්නේ අර සියලු සංස්කාර තුන් භවයේ ඇති බැඳීම තෘෂ්ණාව අත්හැරගෙන තුන් භවයෙන්ම මිදෙන තරමට මොකද කලකිරුණු ඇලෙන්නේ නැහැ. නොඇලුණු මිදෙන මිදුණුත් මිදුනේ යනවා. දැන් අපිට මිදුනේ යන රහත්ඵල නුවණ නැත්තේ මිදුනේ නැති නිසා. මිදුනේ නැත්තේ ඇලිලා නිසා. ඇලිලා ඉන්නේ ඇයි? කලකිරුණේ නැති නිසා. කලකිරුණ නැති ඇයි? ඇත්ත නොදන්න නිසා. ඇත්ත දැනගත්තු ඇත්ත දැක්කු කලකිරෙනවාමයි. ඇත්ත දකින්නත් සමාධිය ඕන. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. ඇත්ත දකින්න හිත සමාධි වෙන්න ඕන. අන්න අර මේ බේධික භාගයේ මේ විශේෂත්වයට නිවනට යන තරමට හිත වැඩුණු කෙනා වෙන්නේ අර විදිහෙන් පුංචි තැනකින් පටන් අරගෙන හිත සමාධිමත් වෙන සමාධි හිතින් රූපාදී ස්කන්ධයන් ඇත්ත දැකලා කලකිරිලා නොඇලිලා විදිල විදිනේ යන නුවණින් සියලු මඟ නිමා කරනවා. අන්න ඒ දක්වා ආයන ප්‍රතිපදාවට කියන නිබ්බේධික භාගීය ප්‍රතිපදාව. නිබ්බේධික ප්‍රතිපදාව කියන. එතකොට දැන් අපි බලන්න ඕන අපි ඉන්නේ කොතනද කියලා. නිබ්බේධික භාගීයද විශේෂ භාගීයද තිටි භාගීයද හාන භාගීයද? හාන භාගීය නම් අපි කරන දේ ඉරියන පැත්තේ ඉන්නේ. වැඩීමක් නැහැ, දියුණුවක් නැහැ, හිතේටත් වඩා පහළට යනවා. ඒක නුසුදුසුයි. තිටි භාගයේ හැමදාම එකම තැන නම් එයාගේ දියුණුවක් නැහැ, අභිවෘද්ධියක් නැහැ. හැමදාම එක තැන. ඉතින් අර පිරිහෙන ගණාට වඩා එයා වටින උතුම්. මොකද එයා එක තැනක හරි පිරිහෙන්නේ නැතුව හිටි තැන නතර වෙලා ඉන්නේ. ඉතින් අපි එකම තැන ඉන්නේ නැතුව ටික ටික ඉදිරියට එන්න විශේෂත්වයට යන්න පටන් ගන්නවා. එක් තමයි විශේෂ භාගය. ඉතින් මේ කොයි භාවනාවෙත් අපි අපේක්ෂා කරන්න ඕන මොනවා හරි දවසකට ටික වෙලාවක් දින්ගක් කරලා භාවනාවක් කරනවා අපිත් භාවනා කරනවා කියලා කියාගන්න භාවනා කරන පිරිසක් හැදෙන්න නෙමෙයි. භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලය ඇත්ත දැකීම දක්වා මේක වඩන්න දියුණු කරන්න. ඉතින් ඒකට ක්‍රම බොහෝ තියෙනවා. විවිධ ඒ විවිධ දේ අතරේ බුදු ගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති, බුද්ධානුස්සති, මෙත්තා ච අසුභං මරණස්සති, ඉතිමා චතුරාරක්ඛා, නිකුභාවේය සීලවත්. මේවට කියනවා ආරක්ෂක භාවනා කියලා. ඉතිමා චතුරාරක්ඛා ආරක්ෂක භාවනා. මොනවෙන්ද ආරක්ෂා කරන්නේ? යක්ඛ භූතයන්ගෙන් නෙමෙයි, නොයෙක් නොයෙක් උපද්‍රවයන්ගෙන් නෙමෙයි, ඒවැයිනුත් ආරක්ෂාව නැතුව නෙමෙයි මේ 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 බුදුගුණ මෛත්‍රී අසුභ මරණ සති වඩන කෙනාට ඒ ආරක්ෂාවක් තියෙනවා. දැන් නමෝ බුද්ධාය කියන වචනේ භාවිතා කළ අර මෙසදුටු දරුවෙක් පවා යක්ෂ උපද්‍රවයකින් මිදුණා. රාත්‍රියේ ඇවිල්ලා යක්ෂයෙක් අල්ලගෙන මේ දරුවාව කන්න හදද්දි තමන්ගේ යාළුවා හැමතිස්සෙම කියන වචනේ මතක් වුණා, නමෝ බුද්ධාය. බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. හඬ නගලා මේ නමෝ බුද්ධාය කියන වචනේ බියටත් එක්ක කියවුණා. ඒ කියවෙනකොටම යක්ෂයා දා අත ඇරලා ඇරලා දිව්වා. එහෙම රැකවරණේ ඒ බුදුගුණ සිහි කිරීමේ තියෙනවා. නමුත් වැඩි අපි කතා කරන්නේ ආරක්ෂක භාවනා හැටියට. අපේ හිත කෙලෙසන, හිත කිලුටු කරන දේයින් අපිව රකිනවා. හිත රැකුණොත් තමයි හැම පැත්තකින්ම රැකෙන්නේ. හිත රැකුණේ නැත්නම් අපි කියන වචනේ, අපි කරන ක්‍රියාව මටත් අනුන්ටත් අයහපත වෙනස් පවතින. මට මාතුලින්ම අපවාද ගෙනෙනවා. මා කරන ක්‍රියාකාරකම් වලට ලෝකය දැනගත්තාම ලෝකයෙන් අපවාද කරනවා. එයාගේ වැඩ මෙහෙමයි, කියන්නේ මෙහෙමයි, කරන්නේ මෙහෙමයි, ලෝකය අපවාද කරනවා. ඒ කරන ක්‍රියාකාරකම් වලට නීතිය ඉදිරියේ දඬුවම් ලක් වෙන්න පුළුවන්. ඊළඟට ලෝකයට සංගවගෙන හිටියත් කළත් කර්මයේ ඉදිරියේ සංගවෙන්න බෑ. අපාය ආදී දුක් විපාක වලට, දුගති බයට යන්න වෙනවා. ඉතින් එවඳු හිත රැකගත්තාම තමන්ට තමන්ගෙන්ම අපවාද නැගින. අපි දන්නවනේ අපි සමහර ක්‍රියාකාරකම් තියෙන මට මාතුලින්ම අපවාද නුඹ කරපු වැඩේ වැරදි. එහෙම කියපු එක වැරදි, එහෙම කරපු එක වැරදි, එහෙම හිතපු එක වැරදි. එහෙම නොකළා නම් හොඳයි කියලා තමන්ගෙම හිත තමන්ට අවලාද කරන පීඩා දෝෂල් රෝපණය කරන අවස්ථා තියෙනවා. ඒවට කියනවා අත්තානුවාද බය කියලා. අනුන් දෝෂාරෝපණය කරන ඒවා තියෙනවා. ඒවට කියනවා තරානුවාද බය. නීති ඉදිරියේ දඬුවමට ලක් වෙන දේ තියෙනවා. කර්ම වශයෙන්, විපාක වශයෙන් දුගතිය උපදින වෙන දේ තියෙනවා. දැන් මෙන්න මේ සියල්ලෙන් ආරක්ෂා කරන හිතරක. සිත ආරක්ෂා වුණොත් ඔය කරන කියන පීඩා ලබන කිසි ක්‍රියාකාරකමක් යන්නේ නැහැ. දැන් හිත නරක් වෙලා නපුරු වචන, නපුරු ක්‍රියාකාරකම් වලට ගියහම තමයි අනිත් කෙනත් කිපිලා සමහර වෙලාවට පිහියක් අරගෙන අදින්, කඩුවක් අරගෙන කපන්නේ, තුවක්කුවක් අරගෙන වෙඩි තියන්නේ. දැන් අනුන්ගෙන් උපද්‍රවයක් නැහැ හිත රැකගත්ත කෙනාට. හිත නිකලස්ස තියෙන කෙනාට යකෙක්, භූතයෙකුට, ප්‍රේතයෙකුට ලං වෙන්නත් බැහැ. යා බුදුගුණ සිහි කර කර ඉන්න කෙනෙක්, යාට නිතරම දේවතා රක්කන්ති. මෛත්‍රිය වඩනකොට දේවතා රක්කන්ති, දෙවියෝ රකිනවා. මනුස්සානම් පියෝති, මනුස්සයෝත් ප්‍රියයි. අමනුස්සානම් පියෝති, අමනුස්සයෝත් ප්‍රියයි. කිසිම උපද්දරයක් නැහැ, කිසිම බාධාවක් නැහැ. හැම පැත්තකින්ම ආරක්ෂාව, රැකවරණය ලැබෙනවා හිත රැකගන්න. ඒ හිත රැක ගන්න තියෙන ප්‍රධානතම කමඨහන් හැටියට ආරම්භක අවස්ථාවේදී බුදුගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති මේ හතර පුරුදු කරන්න ඕන. අපි මේ හතරම නිතර නිතර වඩලා, නිතර නිතර පුරුදු කරලා, භාවිතාය බහුලී කතාය, යානි කතාය, වත්තු කතාය, අනුටිතාය, පරිචිතාය, සුසමාරද්ධාය හැම තිස්සෙම පුරුදු කරලා පුරුදු කරලා දැන් අපිට නිතර නිතර කරන දේ හුරුයි. ඕන වෙලාවක කරන්න පුළුවන්. අන්න ඒ වගේ පුරුදු කළ දෙයක් බවට, නැවත නැවත භාවිතා කළ දෙයක් බවට පත් කර ගන්න ඕන මේ හතරම. මොකද මේක මුලට විතරක් නෙවෙයි, අග කෙලවර දක්වාම මේ හතර වමනා කරනවා. නීවරණ වලින් හිත මුදව ගන්න. ඒ විතරක් නෙමෙයි, සීලය සම්පූර්ණ වෙන්න, සිල් පිළෙන්න. සීලය කියලා කියන්නේ කය වචන දෙකේ සංවර භාවය. කය වචන දෙක සංවර වෙන්නේ නැහැ. හිත දූෂිත වෙලා තිබිද්දී මනසාසියේ පදුට්ටේන මනස දූෂිත නම් ක්‍රියාකාරකම් අකුසල් පක්ෂයට වැටෙනවා. ක්‍රියාකාරකම් අකුසල් නොවෙන්නේ මනසාසියේ පසන්නේ මනස ප්‍රසන්න වුණොත්. ඒ නිසා හිත ප්‍රසන්නව පවත්වන්න ඕන. ඒ හිත ප්‍රසන්න වුණොත් තමයි සිල් පිරෙන්නේ. ඒ සීලය රැකෙන්න සිල් පරිස්සම් වෙන්න හිත රැකෙලද. හිත රැකෙන්න නම් අපි නිතර සිව් ඉරියව්වේ මේ සතර කමඨාන් වල වෙනස තමයි මේ ඉඳගෙන විතර නෙමෙයි. යන එන ගමන විමනේදී නිදා ගන්න අතරේදී වාඩි වෙලා ඉන්න වෙලාවෙදී අවිදින වෙලාවෙදී මේ හැම වෙලාවකම නියහුල් කරන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන්, සතර ඉරියව්වේම භාවිතා කරන්න පුළුවන් කමට. ඒ නිසා අපි භාවනා කරනවා කියලා මේ වාඩි වෙලා ඉන්න ටික වෙලාව විතරක් නෙවෙයි, අනිත් වෙලාවෙත් හැම වෙලාවකම මේ අරමුණ බුදුරුව වෙන්න පුළුවන්, මෛත්‍රී අසුභ වරණ සතිනුයි වෙන්න පුළුවන්. මේ කිසියම් භාවනාවක් හුරු කරන්න ඕන. දැන් අපි හිතමු දැන් හිත කෙලෙසිලා යම් අරමුණක් දැකලා හිත කෙලෙසිලා කෙලෙසිච්ච වෙලා දැන් මං අත්දකින්න බලන්න ඕන මට පුළුවන් මේ කෙලෙසුණු හිත රකින්න. දැන් අර මගේ භාවනාවේ දැන් බුදුහාමුදුරන් සිහි කරගත්තොත් බුදු ගුණ සිහි කළොත් බුදුරුව සිහි කළොත් මොකද වෙන්නේ? ඔන්න අපි අර භාවිතා කළ අරමුණ නිමිත්ත හිතට ගන්නකොටම අන්න රාක්ෂල ගතිය දුර වෙලා බැහැර වෙලා ඒ කියන්නේ උපන් අකුසලයේ දුර වෙලා නූපන් කුසලයේ වහා උපදිනවා. ඔන්න අපිට පුළුවන්කම තියෙනවා නූපන් කුසල් උපදවාගෙන උපන් කුසල් වඩන්න දියුණු කරන්න. ඉතින් අපිට ඒවා ඉබේ එන්නේ නැහැ. අපි ඒ වෙලාවල් වලට මේවා එකතු කරගෙන භාවිතා කරලා හිත රැකගන්න අපි දක්ෂ වෙන්නවා. මම මේ පොඩි භාවනාවක් කළා කියලා හැම ආත්පසින් හැම වෙලාවෙම මගේ හිත රැකෙන්නේ නැහැ. මගේ සිත කෙලෙසෙන හැම වෙලාවකම මට ඊට ප්‍රතිවිරුද්ධව දක්වන්න ප්‍රතික්‍රියාවක් මේ හදාගන්නේ. ප්‍රතික්‍රියාවක් මේ පුරුදු කරගන්නේ හදාගන්නේ. එතකොට මම අවදියෙන් ඉන්න ඕන. හිත කොයි වෙලාවෙ හරි කොයි අරමුණේ හරි ඇති වුණොත් අන්න අර නිමිත යම් පුරුද්දට කරන අකුසල් තියෙනවා. පුරුද්දට ඔන්න ඉඩ වෙන වෙලාව මෙන්න මේව ඕන දැන් අවශ්‍යයි කියලා දැනෙන වෙලාවේ ඔන්න දැන් නූපන්න කුසලයේ උපදිනවා. දැන් මේ පුරුද්දට ඉඩ තිබ්බොත් උපන්න කුසලයේ වැඩෙනවා. එතකොට දැන් මට ඕන නම් කුසල ඡන්දයේ තියෙනවා නම් මේ අකුසලයෙන් මිදෙන්නවා. මම ඉඩ දෙන්නේ නැහැ මේ ක්‍රියාවට එන්න කියලා. අන්න මට පුළුවන්කම තියෙනවා අර මා භාවිතා කරපු කුසල නිමිති අරමුණු කරලා අර පුරුද්ද යටපත් කරන්න. මතුවෙන්න නොදී සඟවන්න පුළුවන්කම තියෙනවා. එන්න නොදී පළවා හරින්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙම වෙනකොට තමයි අපි කුසලයට අර විශේෂ භාවී. එතකොට අන්න අපි ළඟ තිබිච්ච කුසල ගති පුරුදු අතහැරෙනවා. නොකල වැරදි නොකල දේවල් නූපදින ස්වභාවයට පත් වෙනවා. අපි නොකල කුසල් කරන්න කල කුසල් වඩන්න හිත හුරු කළා වෙනවා. අපි ඒ සඳහා උත්සාහවත් වෙනවා, වීර්ය කරනවා. ඒ වැඩ පිළිවෙල භාවිතා කරගෙන වඩන්න ඕන. භාවිතා කරන්න එහෙමයි හිතක් වඩන්නේ, හිතක් හදන්නේ. ඒ නිසා ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙලා පුරුදු කරලා පුහුණු කරලා භාවිතා කරලා තමන්ගේ හිත තමන් රැක ගන්න ඕන. ඒක රැකලා දෙන්න කවුරුවත් දෙන්නේ නැහැ. බුදුහාඳුරන්ට බෑ ඒක කරන්න. තමන්ගේ හිත තමන් රැකෙන්න බුදුහාරු දේශනා කළේ තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතං. මහණෙනි මට පුළුවන් මාර්ගය පෙන්වන්න. ක්‍රියාව නුඹලා සතුට කරන්න ඕන නුඹලා. මහසි පාර වෙන්නනේ විතරයි ඒක. ඒ නිසා අපි අපේ දේ අපි කරගන්නවා. ඒ නිසා එහෙම තිස්සේම යම් කුසල ආරමුණක් විතර පහල කරගෙන පුරුදු කරගෙන පුරුදු කරගෙන මෙන්න මේ සලකුණ මේ නිමිත්ත හැම මොහොතකම හිත කෙලෙසෙන හැම මොහොතකම ඒ කෙලෙසෙන හිත පිරිසිදු කරගන්න කෙලෙසෙන්න නොදී හිත රැකගන්න නැවත නැවත බහුල කොට ඒ ආරමුණු ඒ නිමිති හිත තුල පවත්වන්න මහන්සි ගන්නවා. ඉතින් ඒ සඳහා උත්සාහවත් වෙන හැම දෙනාටම තුනුරුවන්ගේ පිහිට පිළසර ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු.